SBS Radio.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
එමනම් දැන් අපි ආරම්භ කරමු ලෝකයේ තත්විති සාකච්ඡා කිරීම. සිකුරාදා දවසේ අපේ හැම සිකුරාදාම විකාශනය වෙන විශේෂාංගය ලෝ වටා විදේශ විත්ති සමාලෝචනය. සුපුරුදු විදිහට තොරතුරු වාර්තාකරණයට දැන් සූදානම් වෙලා සිටිනවා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා, ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ නියෝජනය කරමින්. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලුක්ෂි.
අපිට විශේෂිත ආරංචියක් ලැබෙනවා, විශේෂයෙන්ම මේ දවස්වල මුළු මහත් ලෝකයටම අවශ්‍ය වෙලා තියෙන ත්‍රස්ත මහමොලකරුවෙක් බවට පත් වෙලා තියෙන IS සංවිධානයේ නායකයායි හඳුන්වා ගන්නා අබු බකර් අල් බක්ටාඩි සම්බන්ධයෙන් ඔහුව හසුකර ගැනීමට, ජීවග්‍රහණයෙන් හසුකර ගැනීමට හෝ කියන්නේ පණ පිටින් හසුකර ගැනීමට හෝ ඔහුව මරලා ඔහුගේ හිස ලබා දෙන කෙනෙකුට විශේෂිත ත්‍යාග මුදලක් ලබා දෙනවා. ඒ සඳහා යම් කිසි වූ විශේෂිත බලකායකුත් මේ වෙනකොට කටයුතු ආරම්භ කළ තියෙනවා කියලා තමයි අපිට තොරතුරු වාර්තා වෙන්නේ. මොකක්ද මේ විශේෂිත ආරංචිය අමාත්‍ය?
ඔව් දිලෘක්ෂි, මේ ප්‍රවෘත්තිය ලැබෙන්නේ බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය තුලින්. ඔවුන් ප්‍රකාශ කරනවා බ්‍රිතාන්‍ය දැනට තියෙන SAS කියන සංවිධානය, ඒ කියන්නේ ස්පෙෂල් එයාර් සර්විසස් කියන අති ප්‍රබල ලෝකේ විශිෂ්ට ගණයේම කමාන්ඩෝ සංවිධානය, ඔවුන් මේ වෙනකොට මෙහෙයුමක් දියත් කළ තියෙනවයි කියලා අබු බකර් අල් බග්දාඩීව නිරුපද්‍රිතව හෝ නැතිව අල්ලා ගැනීම සඳහා, ඔහු ගැන තොරතුරක් දෙන හෝ ඔහුව අල්ලා ගන්න කෙනෙකුට ඇමරිකාව මේ වෙනකොට ඩොලර් බිලියන 25ක ත්‍යාග මුදලක් ප්‍රකාශයට පත් කළා තියෙනවා. දැනට බ්‍රිතාන්‍යත් ඒ වගේම අනෙකුත් රටවලුත් බොහොම දැඩිව විශ්වාස කරන්නේ IS සංවිධානය වෙනුවෙන් මේ ප්‍රහාර එල්ල කරන උදවිය එය සිදු කරන්නේ අල් බග්දාඩි වෙනුවෙන් කියලා. දැන් ලංකාවේ ඇතිවෙච්ච පාස්කු ඉරිදා ප්‍රහාරය බලපුවහමත් ඒ ප්‍රහාරයේදී ජහරාන් හෂීම් ඒ ප්‍රහාරය එල්ල කළේ ඔහු අල් බග්දාඩි වෙනුවෙන් ප්‍රතිඥාවක් දීමෙන් පසුවයි. ඉතින් ඒ වටපිටාවක් තුළ ලෝකයේ අද ඉතාමත්ම අවශ්‍යව තියෙන පුද්ගලයා හැටියට අබු බකර් අල් බග්දාඩිව නම් කළා තියෙනවා. ඔවුන් විශ්වාස කරන්නේ ඉරාකේ බග්දාඩ් නුවර සිට බටහිර දිශාවට තියෙන අල් අන්බා කියන ප්‍රාන්තයේ මීට කලින් අල් කයිඩා සංවිධානයේ ප්‍රබල බලකොටුවක් වෙලා තිබිච්චේ අල් අන්බා ප්‍රාන්තේ ඔහු කොහේ හරි තවමත් සැඟවී ඉන්නට පුළුවන් කියන ඒ තොරතුරු මත තමයි මේ කමාන්ඩෝ මෙහෙයුම දියත් කරලා තියෙන්නේ.
දැන් අමල්, තවත් අතුරු ප්‍රශ්නයක් මට අහන්න හිතෙනවා මේ SAS පිළිබඳව, ස්පෙෂල් එයා සර්විසස් කියන මේ බලකාය පිළිබඳව. මේ බලකාය පිළිබඳව මේ අපි කල්පනා කරොත් මේ බලකාය ආභාසය ලැබමින් තමයි ශ්‍රී ලංකාවේ මේ ස්පෙෂල් ටාස්ක් ෆෝස් එක, එහෙමත් නැත්නම් විශේෂ කාර්ය බලකාය පිහිටුවෙන් ලැබුවේ කියන තොරතුර අපි දන්න කාරණයක්. දැන් අපි දන්නවා ලංකාවෙත් විශේෂ කාර්ය බලකාය කියලා කිව්වම ඔවුන් විශේෂිත පුහුණුවක් ලද විශේෂිත මේ වගේ කාර්යාවලීන් සඳහා යොදන නිසා අපි දන්නවා මේ ත්‍රස්ත ක්‍රියා මර්ධනයේදී විශේෂ කාර්ය බලකාය යෙදුවට පස්සේ ඒක හරියට මේ කාර්යය සිදුවෙනවා කියන විශ්වාසය ජනතාව තුළ තියෙනවා. දැන් ඇමරිකාව වගේ රටවල්, ප්‍රබල රටවල් ඉඳද්දී ඇයි බ්‍රිතාන්‍ය මූලික වුණු මේ SAS කියන මේ කණ්ඩායම මේ කාර්යයට යොදා ගන්නට හේතු වෙලා තියෙන්නේ?
ඔව් දිලුක්ෂි, මෙතන SAS එක ලෝකයේ ඉන්න ප්‍රධානතම කමාන්ඩෝ සංවිධානයක් හැටියට හඳුන්වන්නේ ඔවුන් බ්‍රිතාන්‍යයේ යුද හමුදාවේ විශේෂ ඒකකයක්. ඉතින් ඔවුන්ට ඕනෑම දේශගුණයක් තියෙන තැනක, එහෙම නැත්නම් ඕනෑම භූගෝලීය පරිසරයක් තුළ ක්‍රියා කිරීමේ හැකියාව ලබා ගැනීම සඳහා ඒ අවශ්‍ය පුහුණුව ලබා දීලා තියෙනවා. ඉතින් ඒ නිසාවෙන් තමයි මේ අවස්ථාවේදීත් SAS තෝරගත්තයි කියලා කියන්නේ. අපි ලංකාව පැත්ත බැලුවත් 80 දශකයේ මුල් කාලයේදී ශ්‍රී ලංකාව විශේෂ පුහුණුව ලත් කමාන්ඩෝ කණ්ඩායමක් පිටවන්න තීන්දුව ගත්ත අවස්ථාවේදීත් ඒවකට හිටපු රජය SAS එකේ වැඩ කරලා පසුවයින් විශ්‍රාම අරගෙන පෞද්ගලික සමාගමක් හැටියට කටයුතු කරපු කීනි මීනි සර්විසස් කියන කණ්ඩායම භාවිතා කරගෙන තමයි ශ්‍රී ලංකාවේ විශේෂ කාර්ය බලකාය ආරම්භ කළේ. විශේෂ කාර්ය බලකාය ඒ මුල් අවධියේ ඒ සම්පූර්ණ පුහුණුව ලබා දුන්නේ කීනි මීනි සර්විස්, එහෙම නැත්නම් SAS එකකින් ආභාෂය ලැබපු කණ්ඩායමක්. ඉතින් ඔවුන් ලෝකයේ ඉන්න හොඳම කමාන්ඩෝ කණ්ඩායම හැටියට හඳුන්වනවා. ඇමරිකාවේ මරින්ස් කියලා අපි හඳුන්වන ඒ කණ්ඩායමටත් වඩා සමහර විට ඉදිරියෙන් ඉන්න පිරිසක් හැටියට තමයි ඔවුන් හඳුන්වන්නේ, විශේෂයෙන්ම ත්‍රස්ත ක්‍රියා මර්ධනය සම්බන්ධයෙන්. මේ SAS සංවිධානයට ලොකු පළපුරුද්දක් තියෙන නිසා ඔවුන් මේ වගේ දේවල් වලට පාවිච්චි කරන එක තමයි සිද්ධ වෙන්නේ.
ඔව් හොඳයි. දැන් IS සංවිධානයේ නායකයා විදිහට හඳුන්වා ගන්නා වූ මේ මහමොලකරු අබු බකර් අල් බග්දාඩි මේ විදිහට අල්ලාගන්නට යම් යම් ක්‍රමෝපායන් යෙදවෙන අතරතුරේදී සිරියාවේ තවදුරටත් ඉතිරි වෙලා සිටින මේ IS ක්‍රියාකාරීන් මර්ධනය සඳහා සිරියානු රජයත් ඔවුනට පක්ෂපාතීව සහයෝගය ලබා දෙන රුසියානු රජයත් එක්ව සිදුකරපු මෙහෙයුම්වලදී සාමාන්‍ය වැසියන් මිය ගියාය කියන චෝදනාවක් මේ වෙනකොට එල්ල වෙමින් තියෙනවා සිරියානු රජයේ හමුදාවටත් රුසියානු හමුදාවටත්. එතකොට මේ මියගිය සංඛ්‍යාව පිළිබඳවත් මේ ප්‍රහාර පිළිබඳවත් ඒ වගේම IS සංවිධානයේ සිරියාවේ මේ වෙනකොට සම්පූර්ණයෙන්ම මර්ධනය කළා කියලා තමයි අපිට තොරතුරු වාර්තා වුණේ මීට කලින්. ඒ කියන්නේ තවදුරටත් ත්‍රස්තවාදීන් මේ ප්‍රදේශවල රැඳී සිටිනවා කියලා තමයි ප්‍රහාර තවදුරටත් එල්ලවීමෙන් අපිට වාර්තා වන්නේ. මේ පිළිබඳව අලුත්ම තොරතුරු වාර්තා වෙන්නේ කොහොමද සිරියාව පැත්තෙන්?
දැන් දිලුක්ෂි, සිරියාවේ සිද්ධ වෙලා තියෙන්නේ IS සංවිධානයේ යටතේ තිබිච්ච ඒ සියලුම ප්‍රදේශ මේ වෙනකොට රජයේ හමුදා විසින් අත්පත් කරගෙන තියෙනවා. එතකොට IS සංවිධානයට තිබිච්ච ඒ භූමිය සම්පූර්ණයෙන්ම අහිමි වෙලා තියෙනවා. නමුත් සමහර කුඩා ගම්වල තවමත් IS ක්‍රියාකාරීන් ඉන්නවයි කියන ඒ උපකල්පනයේ මත තමයි සිරියාවේ රජයත් ඒ වගේම ඔවුන්ට සහාය දක්වන රුසියානු හමුදාවත් දිගින් දිගටම මේ සාල්ජා කියන කුඩා ගම්මානේ ගුවන් ප්‍රහාර එල්ල කරන්න පටන් අරන් තියෙන්නේ. එතකොට සිරියාවේ වයඹ දිශාවේ පිහිටා තියෙන මේ කුඩා ගම්මානයට දිගින් දිගටම බෝම්බ ප්‍රහාර එල්ල කිරීම නිසා සෑහෙන ප්‍රමාණයක් සාමාන්‍ය වැසියන් පීඩාවට පත් වුණයි කියලායි වාර්තා වෙන්නේ. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයත් කනස්සල්ල පළ කළා තියෙනවා. මොකද මේ IS සංවිධානය ඉලක්ක කරගෙන මේ ප්‍රහාර එල්ල කළාට මේවායින් වැඩිපුරම පීඩාවට පත් වෙන්නේ සාමාන්‍ය ජනතාව කියලා. දින 3ක් විතර වගේ කාලයකදී කරපු ගුවන් ප්‍රහාර වලින් මේ වෙනකොට සාමාන්‍ය වැසියන් 40ක් විතර වගේ ජීවිතක්ෂයට පත්වනට ඇති කියලා විශ්වාස කරනවා. නමුත් සිරියාවත් ඒ වගේම ඔවුන්ට සහාය දක්වන රුසියාවත් ප්‍රකාශ කරන්නේ මේ IS සංවිධානයේ ඒ අවසන් ඉතුරු වෙච්ච කොටස් විනාශ කිරීම සඳහා මේ ඔවුන් ක්‍රියාදාමය කරනවායි කියලා. ඉතින් මේ විදිහට ගුවන් ප්‍රහාර කිරීමත් එක්කලා පසුගිය කාලේ රුසියාවේ ඒකඟතාවයේ ඇතිව ස්ථාපිත කරපු සටන් විරාමයත් දැන් ඇත්තටම ඒ සටන් විරාමය අහෝසි වෙලා තියෙනවා.
අපි මීළඟට ඊශ්‍රායලයේ පැත්තට හැරිමු. මොකද ඊශ්‍රායලයේ සම්බන්ධව විශාල වශයෙන් වැදගත් වන තොරතුරු වාර්තා වෙමින් පවතින නිසා අපි දන්නවා ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්‍යාහුට ජයග්‍රහණය හිමි කර දෙමින් මැතිවරණය නිමාවට පත් වුණා පසුගිය මාසයේදී, අප්‍රේල් මාසයේදී. හැබැයි මැතිවරණය ජයග්‍රාහීව නිමා කරන්නට නෙතන්‍යාහුට හැකියාවක් ලැබුණට බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටවීමේ හැකියාවක් ලැබුණේ නැහැ. මේක තවදුරටත් දිග්ගැස්සිලා ගිහින් නැවත මැතිවරණයක් තිබීමේ වාතාවරණයක් ඇති වෙලා තියෙනවා කියලා අපිට වාර්තා වෙනවා ඊශ්‍රායලයේ පැත්තෙන්. මේ වෙනකොට මේ සම්බන්ධ වාර්තා වෙන අලුත්ම තොරතුරු ඔබෙන් දැනගන්න කැමතියම?
ඔව් දිලුක්ෂි, අප්‍රේල් 9 වෙනිදා තිබිච්ච මැතිවරණයෙන් නෙතන්‍යාහු සහ ඔහුගේ සභාග පක්ෂයේ අනෙකුත් සමාජිකයන් විශිෂ්ට ජයක් ඇත්තටම අත්පත් කරගත්තා. මෙහිදී ඔහු පාර්ලිමේන්තු ආසන 120න් 65ක් ඔහුත් ඔහුට පක්ෂ අනෙකුත් කණ්ඩායම් වලත් ඒ විදිය ජයග්‍රහණයක් ලබා ගත්තා. ඒ අනුව ස්ථාවර ආණ්ඩුවක් පිහිටන්නට පුළුවන් කියන බලාපොරොත්තුව ඇති වුණා ඊශ්‍රායලයේ. නමුත් මේ ආණ්ඩුව පිහිටන්න ඔන්න මෙන්න තිබියදී ඔහුට සහාය දක්වපු පක්ෂ සමහර අය මේ සන්ධානයෙන් ඉවත් වන්නට පටන් ගත්තා. එතකොට ඊයේ වෙනකොට පාර්ලිමේන්තුවේදී ඔහුට බලාපොරොත්තු වෙච්ච ආසන 65 වෙනුවට තවත් 5ක් ඔවුන්ගෙන් ඉලිහි ගිහිල්ලා ඔහු සුළුතරයක් බවට පත් වෙන තර්ජනය තිබුණා. ඉතින් ඒ අවස්ථාවේදී රටේ ජනාධිපතිවරයා අලුත් වෙනත් පුද්ගලයෙකුට ආණ්ඩුවක් පිහිටවීමට ආරාධනා කරන එක වෙනුවට පාර්ලිමේන්තුව බහුතරයක් තුළින් තීන්දුව කළා. මුළු පාර්ලිමේන්තුවම විසුරුවා හැරලා නැවතත් අලුත් ඡන්දයකට පිවිසෙන්න. ඉතින් ඒ අනුව මේ අලුත් ඡන්දය සැප්තැම්බර් මාසේ 17 වෙනිදා විතර වගේ වෙනකොට පවත්වන්නට දැන් නියමිතයි. ඉතින් අප්‍රේල් මාසේ ඉඳලා ඒ ඡන්දේදී ඇතිවෙච්ච බලාපොරොත්තු, ස්ථාවර රජයක බලාපොරොත්තු දැන් සුන් වෙලා ගිහිල්ලා නැවතත් මේ දේශපාලන පක්ෂ ඒ ඡන්ද පොරයට පිවිසලා තියෙනවා. එතෙක් ඊශ්‍රායලයේ ස්ථාවර ආණ්ඩුවක් නැති තත්ත්වයට නැවතත් පත් වෙලා තියෙනවා.
බ්‍රිතාන්‍ය පිළිබඳවත් සුවිසල් කතාබහක් ඇති වුණා මේ ගෙවිල යන සතිය තුළදී. විශේෂයෙන්ම බ්‍රෙක්සිට් යෝජනාවලි දිගින් දිගටම පරාජයට පත්වීම නිසා බ්‍රිතාන්‍ය අගමැතිනියට තමන්ගේ පුටුව දාලා යන්න වෙන තත්ත්වයක් උද්ගත වෙමින් තිබුණේ ඒ ආකාරයෙන්ම සිද්ධ වුණා මේ සතිය තුළදී. බ්‍රිතාන්‍ය අගමැතිනිය තෙරේසා මේ හට නිවේදනය කරන්නට සිද්ධ වුණා තමන් මේ අගමැති තනතුර අත්හරිනවායි කියන නිවේදනය. ඉදිරි සතිය හෝ දෙක තුළදී ඇය නිශ්චිත වශයෙන්ම තනතුර හැරයාමට නියමිතයි. මේ ආශ්‍රිතව බ්‍රිතාන්‍යයේ දේශපාලනය තුළ මේ වෙනකොට උද්ගත වෙලා තියෙන වාතාවරණය මොකක් තමයි?
දිලක්ෂි, තෙරේසා මේ තනතුරෙන් ඉවත් වෙන, එහෙම නැත්නම් ඇයව පහ කරයි කියන අදහස දැන් සති කීපයකින් නම් තිබුණා. නමුත් කවදද ඇය තනතුරෙන් අයින් වෙන්නේ කියන ප්‍රශ්නේ තමයි හුඟක් අය නගලා තිබුණේ. ඉතින් මේ ප්‍රශ්නට පිළිතුරක් හැටියට ඇය පහුගිය සතියේ කියා සිටියා, ජූනි මාසේ පළවෙනි සතිය වෙනකොට, ජූනි 7 වෙනකොට, 7 වෙනකොට ඇය තනතුරෙන් ඉවත් වෙනවයි කියලා. එතකොට බ්‍රෙක්සිට් එක සිද්ධ කරන්න වෙන, එහෙම නැත්නම් යුරෝප සංගමයෙන් ඉවත් වීමේ කටයුත්ත අලුත් අගමැතිවරයෙකුට ඇය පවරනවයි කියලා. ඉතින් ඇය මේ නිශ්චිත වශයෙන්ම දැන් කාලවකවානුවක් හැටියට ප්‍රකාශ කරපුවාම ඇය ජූනි මාසේ පළවෙනි සතියේම තනතුරෙන් ඉවත් වෙනවයි කියලා. ඇය ඒ තනතුර ලබා ගැනීම සඳහා මේ වෙනකොට 10 දෙනෙක් විතර ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ 10 දෙනාගෙන් ඉදිරියෙන් සිටින්නේ බොරිස් ජොන්සන්, විදේශ ලේකම් හැටියට දැනට කටයුතු කරන බොරිස් ජොන්සන්. නමුත් ඔහුටත් ඇත්තට මේ අවස්ථාව වෙනකොට මේ බ්‍රෙක්සිට් ජනමත විචාරණයේ අවස්ථාවේදී ඔහු විසින් ඉදිරිපත් කරපු කරුණු සාවද්‍ය දේවල් කියලා දැන් උසාවියේ නඩුවක් ගොනු කරලා තියෙනවා. ඉතින් ජනතාව ඒ අවස්ථාවේදී නොමග ඇරියාද කියන ප්‍රශ්නේ සම්බන්ධයෙන් උසාවිය ඔහුට විරුද්ධව ඒ නඩුව ඇසීමට තීන්දුව කිරීමත් සමග ඔහුට අග්‍රාමාත්‍ය ධුරය ලැබෙයිද කියන ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. නමුත් පක්ෂය තුළ දැනට ඔහු ප්‍රබලයක් හැටියට ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඉතින් බ්‍රිතාන්‍යයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා හෝ අග්‍රාමාත්‍යවරිය කවුද කියන කාරණාව ලබන සතිය වෙනකොට තීන්දුව වෙන්නට නියමිතයි.
ඔව්, දැන් පසුගිය දවස්වල මේ බොරිස් ජොන්සන් කියන පුද්ගලයා පිළිබඳව විශේෂිත කතාබහක් ඇති වුණා. ඔහු මේ හිටපු විදේශ ලේකම්වරයා විදිහටත්, ඒ වගේම මේ බ්‍රෙක්සිට් එක සම්බන්ධ ඔහුගේ තිබුණු මතිමතාන්තර සම්බන්ධවත්. දැන් මේ බොරිස් ජොන්සන්ගේ මේ ආකල්පය මොකක්ද ඇත්තටම? දැන් මේ වෙනකන් නිශ්චිත තීරණයක් ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට මේ බ්‍රෙක්සිට් එක සම්බන්ධයෙන්. වත්මන් පාලක පක්ෂය කන්සර්වේටිව් පක්ෂයට යන්නේ නම් නැති වෙන තත්වයක් ඇති වුණා මේ බ්‍රෙක්සිට් එක හන්ද. දැන් එම පක්ෂයේම මේ අගමැති තනතුරට තරඟ කරන බොරිස් ජොන්සන්ගේ ආකල්පේ මොකක්ද ඇත්තටම බ්‍රෙක්සිට් එක සම්බන්ධයෙන්?
ඔහු බොහොම දැඩිවම කියා සිටින දෙලුක්ෂේ බ්‍රිතාන්‍ය යුරෝප සංගමෙන් ඉවත් විය යුතුයි කියලා. ඒ ඉවත් වීම ගිවිසුමක් ඇතිව හෝ නැතිව සිද්ධ වෙන්නට ඕනේ කියලා. ඒක තමයි ලොකුම වෙනස. මොකද අනිකුත් පක්ෂේ අනිකුත් අයත්, ඒ වගේම විපක්ෂ කණ්ඩායමුත් කියන්නේ බ්‍රිතාන්‍ය යුරෝප සංගමෙන් ඉවත් වීමේදී ක්‍රමානුකූලව ඉවත් වීම සිද්ධ කරන්නට ඕන. නමුත් බොරිස් ජොන්සන් කියන්නේ සියලුම දැනට පවතින ඒ අන්‍යෝන්‍ය සහයෝගය, විශේෂම මේ රේගු අනපනත් සම්බන්ධයෙන් එක හා සමානව කටයුතු කරමින් ඒ සියල්ලම නතර කරලා බ්‍රිතාන්‍ය නැවතත් තමන්ගේ ස්වෛරීත්වය, ස්වාධීනභාවය තහවුරු කරන්නට ඕනේ කියන හැම දිශාත්මක දැඩි මතයක ඉන්න පුද්ගලයෙක් තමයි බොරිස් ජොන්සන්. නමුත් පක්ෂය තුලත් ඒ වගේම විපක්ෂයේත් දැන් අලුතෙන් ඉදිරියට ඇවිල්ලා තියෙන කාරණාව තමයි බ්‍රෙක්සිට් එක සම්බන්ධයෙන් එකඟතාවයක් ඇති කරගන්නට බැරි වුණොත්, තෙරේසා මේ එක උත්සාහ කරා තුන් පාරක් ඇයට එක සැරයක්වත් ඒකට එකඟතාවයක් ඇති කරගන්නට බැරි වුණා. නමුත් අලුතෙන් ඇවිල්ලා තියෙන ප්‍රවණතාවය තමයි අවශ්‍ය වුණොත් තවත් දෙවෙනි ජනමත විචාරණයක් තියලා මේ ප්‍රශ්නය 2016 ජනතාවගෙන් අහලා ජනතාව කිව්වා බ්‍රිතාන්‍ය ඉවත් වන්නට ඕනේ කියලා යුරෝප සංගමෙන්. නමුත් දැන් මේ ඇති වෙලා තියෙන, උද්ගත වෙලා තියෙන තත්ත්වය අනුව නැවතත් ජනතාව ඉදිරියට ගිහිලා ජනමත විචාරණයක් තුළින් මේ පිළිබඳ මේ ප්‍රශ්නය විමසිය යුතුයි කියන ස්ථාවරයට බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වෙනකොට පිවිසලා තියෙනවා. නමුත් බොරිස් ජොන්සන් ඒ අදහසට එකඟ පුද්ගලයෙක් නෙමෙයි.
හොඳයි, මම අපි ස්තුතිවන්ත වෙනවා මේ සතිය පුරාම ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙන නවතම තතුවිත්ති සමාලෝචනයට අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව ලෝ වටා විශේෂඟය හරහා. එමනම් අපි ලබන සති සිකුරාදා නැවතත් ලෝකයේ අලුත් තතුවිත්ති සමගින් හමුවෙමු. අයිබෝවන්.
අයිබෝවන් දලුක්ෂි.
sbs.com.au